අයිබුවන් දුවේ පුතේ, අද අපි කතා කරන්න හදන්නේ 10 ශ්‍රේණිය සෞඛ්‍යාශාරික අධ්‍යාපන විෂයේ දෙවැනි පාඩම. ඒ පාඩම තමයි ළමාවියේ සංවර්ධනය පිළිබඳ දැනුවත් වෙමු. දුවේ පුතේ පිරිපුන් යහපත් පුරවැසික වීමේ අඩිතාලම වැටෙනුවේ පූර්ව ප්‍රසව අවධියේ ඉඳලා ළමා අවධිය දක්වා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 3 වන විට දරුවෙක්ගේ මොළයෙන් 80%ක් පමණ වර්ධනය වන බව සොයාගෙන තිබෙනවා.
මේ කාල සීමාව තුළ තමයි දුවේ පුතේ දරුවගේ ශීඝ්‍ර කායික වර්ධනයක් පෙන්නුම් කරන්නේ. ශීඝ්‍ර කායික වර්ධනයක් කියන්නේ වේගයෙන් ශාරීරිය වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ දරුවගේ උස, ඒ වගේම දරුවගේ ශරීරයේ බර වැඩිවීමක් දක්නට ලැබෙන්නේ. ඒ වගේමයි ශරීරය මේ විදියට ශීඝ්‍රයෙන් වර්ධනය වෙනකොට, ඒ කියන්නේ උස බර වැඩි වෙනකොට ඔවුන්ගේ චලන හැකියාවන්ද වර්ධනය වෙනවා.
හොඳයි, මීට අමතරව දුවේ පුතේ මේ වයසේ දරුවන් අධ්‍යක්ීම් වලින්ද පෝෂණය වෙනවා. බොහෝ වෙලාවට ඔවුන් අධ්‍යක්ීම් ලබා ගන්නේ ඒවා බලලා, දැකලා, ඒවා කරලා, ඒවා තමන්ගේම අධ්‍යක්ීම් බවට පත් කර ගන්නවා. මෙලෙස ඔවුන්ගේ අධ්‍යක්ීම් වලින් පෝෂණය වන විට ඔවුන්ගේ මානසික හා සමාජ කුසලතාද වැඩි දියුණු වෙනවා. මේකට අපි කියන්නේ දරුවාගේ මනෝසමාජීය වර්ධනය කියලා.
හොඳයි, එහෙමනම් දැන් අපි බලමු දුවේ පුතේ, අපි මේ කතා කරන ළමා වියේ ප්‍රධාන අවධි මොනවද කියලා. ළමා වියේ ප්‍රධාන අවධි පහක් තියෙනවා. කීයක්ද? පහක්. ඒකේ පළවෙනි අවධිය තමයි පූර්ව ප්‍රසව අවධිය කියලා කියන්නේ. ළමයි පූර්ව ප්‍රසව අවධිය. පූර්ව කියන්නේ පෙර කියන එක. ප්‍රසවය කියන්නේ ඉපදීමනේ. එහෙමනම් ඉපදීමට පෙර අවධිය මොකද්ද? පූර්ව ප්‍රසව අවධිය. සාමාන්‍යයෙන් අපි කියනවා මව් කුස තුල ඉන්න කාලය, එහෙම නැත්නම් මාස 10ක වගේ පමණ කාලය අපි හඳුන්වන්නේ පූර්ව ප්‍රසව අවධිය කියලා. ඊළඟට පුතේ දෙවැනි අවස්ථාව, නැත්නම් දෙවැනි අවධිය තමයි නවජ අවධිය. නවජ කියන්නේ ඉපදිලා දින 28ක්, නැත්නම් අපි කියනවා පුතේ සති 4ක්, එහෙමත් නැත්නම් අපි කියනවා ඉපදිලා පළමු මාසය දක්වා වූ කාලය මොකද්ද? නවජ අවධිය. ඊළඟට තුන්වෙනි අවධිය තමයි දුවේ පුතේ ලදරු අවධිය කියලා කියන්නේ. මේකේ කාල පරාසය තමයි උපතේ ඉඳලා පළවෙනි අවුරුද්ද දක්වා වූ කාලය. හතරවෙනි අවධිය අපි හඳුන්වනවා පෙර ළමා විය. උගලන්ට මතක ඇති පෙර පාසල් යන ළමයින්ගේ වයස නේද? මෙන්න මේ කාල සීමාව අවුරුදු 1-5 අතර කාලයකට දිව යනවා. මොකද්ද මේ අවධිය? එහෙනම් පෙර ළමා විය. අපි හඳුන්වනවා මේක පෙර පාසල් විය කියලා. ඊළඟට පුතේ පස්වෙනි අවස්ථාව, පස්වෙනි අවධිය, ළමාවදියේ අවසන්ම අවස්ථාව මොකද්ද? පසු ළමා විය. මේ කාලේ අවුරුදු 6-10 අතර කාලයකට දිව යනව. ගොල්ලන්ට මතක ඇති පොඩි දරුවන් ඉස්කෝලේ යන්න ආරම්භ කරන්නේ මෙන්න මේ අවධිය පටන් ගැනීමත් එක්ක. හොඳයි, අපි දැන් බලමු දුවේ පුතේ අපි මේ කතා කරපු ළමා වියේ අවධි කීයකට බෙදුවද? ඒවා අපි ආයි මතක් කරලා බලමුකෝ. හරි, පළවෙනි අවධිය අපි කිව්වා අම්මගේ කුස තුළ ඉන්න කාලේ කියලා, පූර්ව ප්‍රසව අවධිය. ඉපදිලා දින 28ක් මාසයක් වගේ ගත වෙන කාලය අපි කිව්වා දරුවගේ නවජ අවධිය. ඉපදිලා පළවෙනි අවුරුද්ද ලදරු අවධිය. අවුරුදු 1ත් අවුරුදු 5ත් අතර කාලය පෙර ළමා අවධිය, නැත්නම් පෙර පාසල් විය. ඊළඟට ළමා වියේ අවසන් අවස්ථාව අවුරුදු 6-10 අතර කාලය පසු ළමා විය විදියටත් අපි හඳුනගත්තා.
හොඳයි, දැන් උගලට මතකයිනේ පුතේ දුවේ ළමා වියේ ප්‍රධාන අවධි ටික මොනවද කියලා. හොඳයි, දැන් අපි බලමු දුවේ පුතේ මේ එක් එක් අවධි අරගෙන ඒ අවධිවල කායික මනෝසමාජීය අවශ්‍යතාවයන් මොනවද කියලා, ඒ වගේ මේ මනෝසමාජීය අවශ්‍යතාවයන් ඉටුවීමේ ඇති වැදගත්කම මොකක්ද කියලා. පළවෙනිම අපි ගමු පූර්ව ප්‍රසව අවධිය ගැන. මොකද්ද පුතේ දුවේ මේ පූර්ව ප්‍රසව අවධිය කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා, ඔයගොල්ලෝ ඔබ ඇතුළු මාත් ඔබත් අපි අම්මගේ මවකුස තුල ඉඳලා තමයි මෙලෙ එළිය දැක්කේ. අන්න ඒ අම්මගේ මවකුස තුල ගත කරන කාලය තමයි දුවේ පුතේ පූර්ව ප්‍රසව අවධිය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි මවකුස පිළිසඳ ගත්තට පස්සේ අම්මගේ මවකුස තුල මාස 10ක් ගත කරනවනේ. දිනවලින් ගත්තොත් දින 286කට ආසන්න කාලයක්. ඒ කාලය තුළ පුතේ දුවේ දරුවන්ගේ සියලුම අවශ්‍යතා ඉටු වෙන්නේ අම්මා මගින්. අපි දන්නවා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවක් විවාහ වෙන්න නම් නීතියෙන් අවුරුදු 18ක් සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ දැහැණු දරුවෙකු මවක වීමට අවශ්‍ය වයස සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඊට කලින් මවක් වීමටත් පුළුවන්. හැබැයි නීතියානුකූලව වයස අවුරුදු 18ක් සම්පූර්ණ කරලා වෙන්න ඕන විවාහයක් කරගන්න. ඉතින් ඒක නිසා ඒ හේතුව තමයි ඒ මවක වීමට අවශ්‍ය කායික මානසික වර්ධනයක් මෙන්න මේ කාල සීමාව තුළ පසු කරන්න ඕන නිසා. ඒ අනුව තමයි නිරෝගී දරූපතකට ඒ අවස්ථාව සැලසෙන්නේ.
ඊට අමතරව දුවේ පුතේ විවාහයක් කරගන්නකොට ලේ ඥාතීන් අතර විවාහයක් සිදු කරගන්න සුදුසු නැහැ. මොකද මේ ලේ ඥාතීන් අතර විවාහයක් කියලා කිව්වේ? උදාහරණයක් විදියට අපි මෙන්න මෙහෙම බලමු. අපේ තාත්තා, තාත්තගේ මල්ලි අපි කියන බාප්පා. එතකොට තාත්තගෙන් ඉපදෙන දරුවෙක් බාප්පගෙන් ඉපදෙන දරුවෙක් එක්ක විවාහයක් කරගත්තොත් මෙන්න මේ දෙන්නගේ ලේ එකම වගේ. එතකොට මේ දෙන්නට ඉදිරි කාලයේදී දරුවෙක් ලැබුණොතින් මෙන්න මේ ලැබෙන දරුවා ලේ ඥාති විවාහයකින් සිදුවෙච්ච දරුවෙක් වෙනවා. එකම ලේ මිශ්‍ර වීමෙන් හැදිච්ච දරුවෙක් වෙනවා. අන්න එතකොට මේ දරුවන් මේ ඉපදෙන දරුවා ප්‍රවීණිකව ඇතිවෙන රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට තැලසීමියාව වගේ රෝග. අන්න ඒක නිසා දුවේ පුතේ ලේ ඥාතින් අතර විවාහය සුදුසු වෙන්නේ නැහැ. දෙන්නේ කාන්තාවක් හා පිරිමියෙක් නිසි කලා ආවට පස්සේ විවාහයක් සිදු කරගන්නකොට සලකා බැලිය යුතු වැදගත්ම කරුණක් වෙනෝ. එහෙනම් මොකද්ද? ලේ ඥාතීන් අතර විවාහය සිදු කර ගැනීම සුදුසු නැහැ කියන එක. ඒ වගේමයි විවාහයක් කරගත්තට පස්සේ දරුවෙක් බලාපොරොත්තු වෙන අම්මා කෙනෙක් ඒ කාලය තුල පෝලික් අම්ලය ලබා ගන්න ඕනේ. මොකටද මේ පෝලික් අම්ලය ලබා ගන්නෙ? මේ අම්මා ගැබ් ගත්තට පස්සේ කුස තුල වැඩෙන දරුවගේ සෛල විභජන ක්‍රියාවලියට පෝලික් අම්ලය උදව් වෙනවා. ඒ වගේමයි මේ උපදින දරුවන්ගේ ස්නායු පද්ධතිය ඇතිවෙන බොහෝ ආබාධ තත්ත්වයන් අවම කරන්නත් පෝලික් අම්ලය උදව් වෙනවා.
ඊට අමතරව දුවේ පුතේ සාමාන්‍යයෙන් අපි දන්නවා වයස අවුරුදු 15ක් වන විට, ඒ කියන්නේ ඔබ පාසල් යන වයසේ, මෙන්න මේ ජර්මන් සරම්ප කියන රෝගය. මේ ජර්මන් සරම්ප කියන රෝගයෙන් ආරක්ෂා වීමට පාසල් කාලයේදීම ලබා දෙනවා එන්නතක්. ඒකට අපි කියනවා රොබෙල්ලා එන්නත කියලා. මේ එන්නත සාමාන්‍යයෙන් ඔබ පාසල් වයසේ ලබා දෙන්නේ සාමාන්‍යයෙන් අපේ ගෑනු දරුවන්ට. හැබැයි වර්තමානයේ මේ රෝගයේ ව්‍යාප්ත වීම වළක්වන්නට අපි මේ එන්නත පිරිමි දරුවන්ටත් ලබා දෙනවා. ඒ නිසා ගැප් ගැනීම, එහෙම නැත්නම් මේ ගැප් ගැනීමට පෙර සාමාන්‍යයෙන් අපි හිතමු පාසල් යන්නට ඉස්සෙල්ලා මේ ළමයෙකුට මේ එන්නත ලබා දුන්නේ නැත්නම් සාමාන්‍යයෙන් මවක වීමට මාස 3කට පෙර මෙන්න මේ රොබෙල්ලා එන්නත ලබා ගන්නවා. අපි ඒක කෙටියෙන් හඳුන්වනවා MMR එන්නත කියලා. මොකද්ද පුතේ දුවේ මේ MMR එන්නත කියලා කියන්නේ? මේ MMR එන්නතින් රෝග 3ක් සඳහා ප්‍රතිශක්තිකරණේ ලබා දෙනවා. මොනවද මේ රෝග 3? එක රෝගයක් තමයි සරම්ප රෝගය, අනිත් එක කඹුල් ගාය. ඒ වගේම අනිත් රෝගය තමයි රොබෙල්ලා එන්නත, රොබෙල්ලා රෝගය. එහෙනම් අපි බලමු මේ රෝග 3 සඳහා ලබා දෙන එන්නත් මගින් මෙන්න මේ ලැබෙන්න ඉන්න දරුවට මොන වගේ ප්‍රතිශක්තිකරණයක්ද ලැබෙන්නේ කියලා.
විවාහයකින් පස්සේ කාන්තාවක් දරුවෙක් බලාපොරොත්තු වෙනකොට ඒ සඳහා පූර්ව සූදානමක් ඇති කරගන්න ඕන. ඒ කියන්නේ નિયમિત කාලයේදී ගැබ් ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් දුවේ පුතේ දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති අපි මෙච්චර මේ වෙලා මේ කතා කරේ මවක් වෙන්නට කලින් කාන්තාවක් දැනගන්න ඕන කරුණු මොනවද කියලා. අපි ආයි මතක් කරමු බලන්න. මුලින්ම සඳහන් කළා කාන්තාවකට අවුරුදු 18ක්වත් සම්පූර්ණ වෙනකන් මවක් වීමට හැකියාවක් නැහැ කියන එක. කියන්නේ ඇයගේ ශරීරයේ හොඳින් පරිණත වෙලා තියෙන්නට ඕන දරුවෙක් පිළිසිඳ ගැනීම සඳහා. ඒ නිසා අවුරුදු 18ක් යනකම් විවාහයක් සිද්ධ කරගන්න කාලය අපි සලකා බලන්න ඕනේ. ඊළඟට ලේ ඥාතීන් අතර විවාහයක් සුදුසු නැහැ කියලා කිව්වා. ඒ වගේම තවත් අපි මතක් කළා රුබෙල්ලා එන්නත ලබා ගන්න ඕනේ කියලා. ඒවගේම පෝලික් අම්ලය ලබා ගණ්ඩ ඕන කියල මතක් කරා. එතකොට මේ සියලු කරුණු අපි මතක් කළේ කුමක් සඳහාද මවක් වෙන්නට කලින් ඇය සැලකිල්ල දැක්විය යුතු කරුණු මොනවද කියන එක ගැන.
හොඳයි, දැන් අපි බලමු දුවේ පුතේ අර අපි කතා කරපු අවදි පහෙන් පළමු අවදිය පූර්ව ප්‍රසව අවදිය. පූර්ව ප්‍රසව අවදිය කියලා කියන්නේ ඇයි කියලා, ගැහැණියකගේ ඩිම්බයක් ඒ වගේම පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් සංසේචනය වීමෙන් ඉඳලා පිළිසඳ ගැනීමේ සිට නවජයෙකු ලෙස බාහිර පරිසරයට බිහිවන තුරු මව්කුස තුල ගත කරන කාලය තමයි දුවේ පුතේ අපි හඳුන්වන්නේ පූර්ව ප්‍රසව අවදිය කියලා. පුතේ දුවේ, දැන් අපි බලමු ගර්භණී අවදිය සිටින මවගේ මොනවද කායික අවශ්‍යතාවයන් කියලා.
හරි, ගර්භණී මවකගේ කායික අවශ්‍යතාවයන් වෙන්නේ පළමෙනිම දේ තමයි පුතේ අම්මගේ පෝෂණය. මොකද දැන් කුස තුල ඉන්න අලුත් ලපැටියට, මේ නව ජීවියට සියලුම අවශ්‍යතා ඉටු කරන්නේ සිය මව විසින්නේ. ඒක නිසා මව ඉහළම ගුණයෙන් යුක්ත පෝෂදායී ආහාර වේලක් ගන්නට ඕනේ. ඒ වගේම දරුවා උපදිනකොට, දැන් සාමාන්‍යයෙන් කුස තුල දරුවෙක් වැඩෙනකොට දරුවගේ බර වැඩි වෙනවා වගේම දුවේ පුතේ අම්මගේ බරත් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ගර්භණී මවක් දරුවෙක් ප්‍රසූත කරන්න ආසන්න වෙනකොට සාමාන්‍යයෙන් ඇයගේ බර වැඩි වෙන්න ඕනේ කිලෝග්‍රෑම් 10ක් 12ක් වගේ අතර ප්‍රමාණයක්. උදාහරණයක් විදියට ගත්තොත් අම්මගේ වයස අවුරුදු 45ක් නම් ගර්භණී අවස්ථාවෙන් පස්සේ දරුවෙක් ලැබෙන්න ඉන්නකොට මේ මවගේ වයස, මේ බර කිලෝග්‍රෑම් 55ක් 57ක් වගේ වෙන්න ඕනේ. කියන්නේ කිලෝග්‍රෑම් 10ක 12ක වගේ වැඩිවීමක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි පුත්තේ දුවේ දරුවගේ වර්ධනයත් වැඩි වෙන්න ඕන. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දරුවෙක් උපදිනකොට දරුවගේ උපත් බර තියෙන්න ඕනේ අපි අහලා තියෙනවනේ කිලෝ 2යි ග්‍රෑම් 500ක් කියලා, කිලෝ ග්‍රෑම් 2.5ක් කියලා අපි කියනවා. එතකොට සාමාන්‍යයෙන් දරුවා උපදිනකොටත් කිලෝ 2.5ක්, එහෙම නැත්නම් කිලෝ 2.5ක් 3ත් අතර ප්‍රමාණික දරුවගේ බර වැඩි වෙන්නට ඕන.
හොඳයි, ඊට අමතරව දුවේ පුතේ මේ කාලය තුල මවක් අඛණ්ඩ යහපත් සෞඛ්‍ය සේවල් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් මව කුස පිළිසඳ ගත්තට පස්සේ ඒ ප්‍රදේශයේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිය දැනුවත් කරලා ඒ අඛණ්ඩ සෞඛ්‍ය සායනවලට සහභාගී වීම ඉතාමත්ම වැදගත් වෙනවා. අඩුම තරමේ මාසයකට සැරයක්වත් මේ අඛණ්ඩ සෞඛ්‍ය සායනවල සහභාගී වීම ඉතාමත්ම වැදගත්. ඊට අමතරව වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වීම, වෛද්‍ය උපදෙස් ලබා දීම, උපදෙස් ලබා ගැනීම, රෝගාබාධ වලින් වැළකී සිටීම, විශේෂයෙන්ම අපි දන්නවා මේ කාලේ අපි කියනවා අපේ සමාජයේ කියනවා මේ දෙයියන්ගේ අසනීප කියලා. ඒ මොනවද දෙයියන්ගේ අසනීප කියලා කියන්නේ? අපි දන්නවා කඹුල් ගාය, පැපොල, දැන් මෙන්න මේ වගේ රෝග වලින් ආරක්ෂා වී සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම මේ මත් වතුර පානය කිරීම, දුම් පානයෙන් වැළකී සිටීම, නිරෝගී දරුවෙකු බිහි කිරීමට මේවාගින් වැළකී සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා.
හරි, දැන් අපි බලමු දුවේ පුතේ ගර්භණී කාලයේ, ඒ කියන්නේ පූර්ව ප්‍රසව කාලය තුල මවගේ මනෝ සමාජීය අවශ්‍යතා මොනවද කියලා. ඒ අතරින් ඉතාමත් වැදගත් දේ තමයි මව යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගන්නට ඕන. ගැටුම්කාරී පරිසරයන්ගෙන් මිදිලා මානසික ආතතියෙන් තොර වෙලා ඉතාමත් සැහැල්ලු මනසක් පවත්වා ගන්නට ඕන. ඊට අමතරව ඇය හැම විටම සතුටින් ඉන්න උත්සාහ කරන්න ඕන. ඒකම පළදායි සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමත් ඉතාමත් වැදගත්. ඒ කියන්නේ ඇය අනවශ්‍ය කතා බහෙන් වැළකිලා, අනවශ්‍ය අල්ලාප සල්ලාප කතා කිරීමෙන් වැළකිලා පළදායි සමාජ සම්බන්ධතා ඇති කර ගැනීම ඇයට ඉතාමත්ම වැදගත් වෙනවා.
ඊට අමතරව තව මතක් කරන්න ඕන දුවේ පුතේ, මේ කාලය තුල මවක් වීමට ඉන්න කෙනෙකුට ගෙදරින් බනින්නේ නැහැ. විවිධ දේවල්, විවිධ දුක හිතෙන දේවල්, ඒ වගේ දේවල් කියන්නේ නැහැ. ඒ නිසා මව කුස තුල ඉන්න දරුවට යහපත් දේ ඇහෙන වචන විතරයි ගෙදර පවුල ඉන්න කට්ටිය කතා කරන්නේ. ඉතින් ඕගොල්ලෝ දැන් තේරනව නේද මවක් වෙන්නකොට ඒ මව විසින් සපුරා යුතු දේවල් මොනවද කියලා. ඊට අමතරව තවත් දැනගත යුතු දෙයක් තියෙනවා දුවේ පුතේ. අපි කතා කරපු පූර්ව ප්‍රසව අවදියේ මෙන්න මේ කායික මනෝ සමාජීය අවශ්‍යතා ඉට නොවීම ඉතාමත්ම සෝචනීය තත්ත්වයක් බවට පත් වෙනවා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි දුවේ පුතේ මෙන්න මේ ඉපදින්න දරුවට අර අපි කියපු පොලික් ඇසිඩ් නොලැබීම, ඊළඟට සායනවලට සහභාගී නොවීම, නිරෝගී පෝෂණයක් ලැබී නැතිවීම, ඊළඟට තමන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාරය නොලැබී යාම, මෙන්න මේ හේතුව නිසා පෝෂණ ඌනතා සහිත දරුවන් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඌන බුද්ධිය සහිත ළමයි, ඊළඟට ප්‍රතිශක්තිකරණය අඩු දරුවන්, මන්ද බුද්ධික දරුවන්. අවසානයේ මේක අවසාන භයානකම ප්‍රතිඵලය තමයි දුවේ පුතේ මල දරූපත් පවා ඇතිවීමට ඉඩ තියෙන්න පුළුවන්.
ඒ නිසා පූර්ව ප්‍රසව අවධියේ දරුවගේ වර්ධනය හරිම වැදගත්. ඊට සුදුසු පරිසර තත්ත්වයක් මම තුළ ඇති කිරීමට පවුලේ අනිත් හැම දෙනාම කටයුතු කරන්න ඕන. උදාහරණයක් විදියට ගර්භණී මාතාවක් ඉන්න නිවසක ඇයට සාමාන්‍යයෙන් කටයුතු කරන්න ටිකක් අපහසු තත්ත්වයක් තියෙනවා. එදිනෙදා කටයුතු කරගැනීමේ අපහසු තත්ත්වයක්. මෙන්න මෙවැනි අවස්ථාවල එම කටයුතු වලට අන් අයගේ උදව් උපකාර ලැබෙන්නේ නැත්නම් ඇය ටිකක් ආතතියට පත් වෙනවා, අවිවේකී භාවකින් යුක්ත වෙනවා. ඒක නිසා පවුලේ අනිත් අයගේ වගකීම තමයි දුවේ පුතේ ඇයට උදව් උපකාර කරන්න ඕන. මොනවටද? ගෙදර දොරේ වැඩවලට. උදාහරණයක් විදියට අපි උකුලන් උනත් දන්නවා, ගෙදර එළියේ රිදි ටිකක් තියෙනවා නම් ඒ රිදි ටික ගෙදරේ ඇතුළට ගැනීම, ඊළඟට කුස්සියේ වැඩවලට උදව් කිරීම, උදෙන් නැකිටලා ඇයට කෑම සූදානම් කරන්න උදව්පදව් කිරීම, ඒ වගේම වෙළඳ පොලෙන් මිලදීගෙන යමක් තියෙනවා නම් ඇයට මිලදී රැගෙන ගෙදරට ගෙනත් දීම, මෙවැනි දේ කිරීම තුළින් ඇයගේ මානසික තත්ත්වය ඉතාමත්ම යහපත් වෙනවා.
හොඳයි දුවේ පුතේ, දැන් අද අපි ඉගෙන ගත්තා පූර්ව ප්‍රසව අවධිය පිළිබඳව. පූර්ව ප්‍රසව අවධියේ මවක් විසින් ඒ දරුවා බිහි කිරීමට පෙර ඒ මව සම්පූර්ණ කරන්න ඕන කායික අවශ්‍යතා මොනවද, මනෝසාමාජීය අවශ්‍යතා මොනවද කියලා. ඒ වගේම අපි කතා කරා දරුවෙකු බිහි කරන්න නම් කාන්තාවක් විසින් සපුරාලිය යුතු දේවල් මොනවද කියන එක පිළිබඳව. මං හිතන්නේ අද දිනය තුළ ඔබට හොඳ වැටහීමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඇති ළමා අවධියේ පළමු අවධිය. පළමු අවධිය තමයි පූර්ව ප්‍රසව අවධිය. ඒ කියන්නේ දින 286ක්. ඒ කියන්නේ මාස 10ක්. මෙන්න මේ මාස 10ක කාලය තුළ ඒ මව මොනවද දැනගන්න ඕන දේවල් කියන එක. ඒ නිසා අපි තීරුම් ගමු මෙන්න මේ පූර්ව අවධිය තුළ, පූර්ව ප්‍රසව අවධිය තුළ මවක් තමන්ගේ දරුවා වෙනුවෙන් කොයිතරම් කැපකිරීමක්, කොයිතරම් මහන්සියක් ගත කරනවද කියලා. හොඳයි දුවේ පුතේ, අපි බලමු අපි ඔයගලන්ට ලබා දුන්නා පැවරුම. ඒ පැවරුම ඔබ සම්පූර්ණ කරනවද කියලා, සම්පූර්ණ කරලා තියෙනවද කියලා. ඒකේ පළවෙනිම පැවරුමේ පළවෙනි දේ තමයි අපි අහලා තියෙන්නේ මුල් ළමාවියේ සංවර්ධන අවධියේ මොනවද කියලා පෙළගස්සන්න කියලා. දැන් අපි ඉගෙන ගත්තනේ මුල් ළමාවියේ සංවර්ධන අවධි මොනවද කියලා.
හොඳයි, අපි ආයේ මතක් කරමු පුතේ දුවේ. ළමාවියේ මුල්ම අවස්ථාවේ ඉඳලා අපි අවදි පහක් ගැන කතා කරානේ. හරි, පළවෙනි අවස්ථාව විදිහට අපි හඳුනාගත්තේ මොකද්ද? මවගේ කුස තුල ඉන්න කාලේ, එහෙම නැත්නම් පූර්ව ප්‍රසව අවධිය කියලා. දෙවැනි අවස්ථාව අපි හඳුනාගත්තා දින ඉපදිලා දින 28ක් ගත වෙන කාලය නවජ අවස්ථාව කියලා. තුන්වෙනි අවස්ථාව විදිහට අපි හඳුනාගත්තේ මොකද්ද පුතේ? ලදරු අවස්ථාව. ඒ කියන්නේ ඉපදිලා පළවෙනි අවුරුද්ද ගත කරන කාලය. හතරවෙනි අවස්ථාව විදියට අපි හඳුනාගත්තේ දුවේ පුතේ පෙර ළමා විය, පෙර පාසල් විය කියන අවස්ථාව. පස්වෙනි අවස්ථාව විදියට අපි හඳුනාගත්තා ළමා වියේ අවසන් අවස්ථාව, නැත්තම් මොකද්ද? පසු ළමා විය කියන අවස්ථා. එහෙනම් අවස්ථා පහක් තියෙනවා ළමාවියේ අවදි. හොඳයි,
අපි දෙවැනි පැවරුමේ දෙවැනි ප්‍රශ්නය, පළවෙනි පැවරුමේ දෙවැනි ප්‍රශ්නය කියලා තියෙන්නේ ඉහත සඳහන් කළ අවදිවලට අයත් වයස්කාණ්ඩ ලියා දක්වන්න කියලා. මං හිතන්නේ දැන් ඉස්සෙල්ලා කතා කරා මේ වයස්කාණ්ඩ ටිකත්. එහෙනම් අපි නැවත වාරයක් මතක් කරමු මේ මොනවද මේ වයස්කාණ්ඩ ටික කියලා.
පළවෙනි අවස්ථාව මාස 10ක්. එහෙම නැත්නම් අපි හඳුනාගත්තා මව කුස තුල ඉන්න කාලය කියලා. ඊළඟට දෙවැනි අවස්ථාව අපි හඳුනාගත්ත නවජ අවධිය කාලපරාසය තමයි මොකද දුවේ පුතේ? ඉපදිලා දින 28ක්. තුන්වෙනි අවස්ථාව තමයි ලදරු අවධිය. ඉපදිලා වයස අවුරුද්දක් දක්වා වූ කාලය. පෙර ළමාවිය හඳුනගත් අපි කාලපරාසය තමයි අවුරුද්දත් අවුරුදු පහත් අතර කාලය. පසු ළමාවිය අපි හඳුනගත්තා අවුරුදු හයත් අවුරුදු දහයත් අතර කාලය. පැවරුමේ තුන්වෙනි ප්‍රශ්නය, දරුවෙක් ඉපදී පළමු දවස් කීපය තුළදී මව්කිරි සමග කොලෙස්ට්‍රම් නැමැති කහපැහැති දියරයක් ශ්‍රාවිය වී එය දරුවාට කෙසේ වැදගත් වන්නේ දැයි කෙටියෙන් පැහැදිලි කරන්න. පුතේ දුවේ,
මොකද්ද මේ කොලෙස්ට්‍රෝම් කියන්නේ? පුතේ දුවේ කොලෙස්ට්‍රෝම් කියලා කියන්නේ, අපි දන්නවා ඉපදිලා සාමාන්‍යයෙන් දරුවෙකු පැය භාගයකට පස්සේ මව්කිරි දීම ආරම්භ කරනවා. අපි සාමාන්‍යයෙන් මේක ප්‍රාදේශීය විවහාරව කරන්නේ, විවහාරව කියන්නේ මේ රන් කිරි කට ගන්නවා කියලා. ඉතින් ඇත්තටම මේ මවක් වෙලා පළමු පැය භාගයේ තුල දරුවට දෙන මව්කිරි ටික ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි පුතේ දුවේ මේ දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය සැකසෙන්නේ මේ මව් විසින් ලබා දෙන, මේ ප්‍රථමයෙන් ලබා දෙන මව්කිරි. ඒ වගේම ප්‍රතිශක්තිකරණයෙන් ඉහළම ආහාරය තමයි මව්කිරි. ඒ නිසා අනිවාර්යෙන්ම මවක් වෙලා පැය භාගයකට පසුව දරුවාට මව්කිරි ලබා දීම ඉතාමත්ම වැදගත්. අපි දන්නවා අපි ඒගොල්ලන්ට ලබා දුන්නා ගුරු ගෙදර පැවරුම. ඒ පැවරුමේ තියෙන ප්‍රශ්න ටික තමයි අපි මේ කතා කරමින් යන්නේ. නැවතත් බලමු අපි පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. මං හිතන්නේ ඔයගොල්ලෝ හොඳට මේ පාඩම අහගෙන ඉන්න ඇති. ඒ පළවෙනි පාඩමේ පළවෙනි කොටස, පළවෙනි පැවරුම, ගුරු ගෙදර පැවරුම පළවෙනි එක තියෙන්නේ මුල් ළමාවියේ සංවර්ධනයේ අවස්ථා මොනවද? දැන් ඔබ දන්නවා මුල් ළමාවියේ අවස්ථාවන් මොනවද කියලා. අවස්ථාවන් පහක් තියෙනවා. ඒ අවස්ථාවන් පහෙන් අද අපි කතා කරේ මුල් අවස්ථාව විතරයි. මුල් අවස්ථාව තමයි පූර්ව ප්‍රසව අවධිය. ඒ වගේම මේ පූර්ව ප්‍රසව අවධියේ මවක් විසින් දැනගත යුතු කරුණු මොනවද? මවකගේ කායික අවශ්‍යතා මොනවද? මනෝසාමාජීය අවශ්‍යතා මොනවද? මේ මනෝසාමාජීය අවශ්‍යතා ඉටුවීමේ ඇති වැදගත්කම මොනවද කියන එක තමයි අපි කතා කරේ. ඊළඟට අපි කතා කරා ගුරු ගෙදර පැවරුමේ දෙවැනි ප්‍රශ්නය. දෙවැනි ප්‍රශ්නයෙන් අපි අහලා තිබුණේ පුතේ දුවේ මෙන්න මේ වකවානු පහේ කාල සීමාව මොනවද කියලා. දැන් ඔබ හොඳටම දන්නවා මෙන්න මේ අවධි පහ තුල ගත කරන කාල සීමා මොනවද කියලා. අපි නැවතත් මතක් කරගමු මේ කාල සීමා මොනවද කියලා. පළවෙනි කාල සීමාව තමයි මවගේ මව කුස තුල ඉන්න කාලය. ඒක අපි කියනවා පූර්ව ප්‍රසව අවධිය කියලා. ඒක දින 286ක් නැත්නම් අපි කියනවා මාස 10ක් දක්වා වූ කාලය. දෙවැනි අවධිය තමයි
නවජ අවධිය. ඒ කියන්නේ ඉපදිලා දින 28ක් දක්වා වූ කාලය. තුන්වෙනි අවස්ථාවේ වයස පරාසය තමයි වයස් කාණ්ඩින ලියන්න කියලා තියෙන්නේ අපිට. වයස පරාසය තමයි අවුරුදු එකත් අවුරුද්ද දක්වා වූ කාලය. ඒ කියන්නේ ලදරු අවධිය. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව පෙර පාසල් විය නැත්නම් පෙර ළමාවිය අවුරුදු එකත් අවුරුදු පහක් දක්වා වූ අතර කාලය. ඊළඟට පසු ළමාවිය අවුරුදු හයත් අවුරුදු දහයක් අතර කාලය. ඊළඟට පුතේ අපේ අවසාන ප්‍රශ්නය වුණේ මව්කිරි සමග කොලෙස්ට්‍රෝම් නැමැති කහපැහැති දියරය ශ්‍රාවය වෙනවා, ඒක දරුවට කෙසේ වැදගත් වන්නේ දැයි පැහැදිලි කරන්න කියපු එක. එතකොට කලින් සඳහන් කළා වගේ හරියට පුතේ මේ මවට මුල් දින කිහිපේ ඉරෙන මේ කහපැහැති දියරය නැත්තම් අපි කියන කොලෙස්ට්‍රෝම් මේක දරුවට විරේක බෙහෙතක් වගේ ක්‍රියා කරනවා. ඒකට හේතුව තමයි ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත්ව සැකසෙන්නේ, දරුවා ප්‍රතිශක්තිකරණයක් ඇති කරලා දෙන්නේ මෙන්න මේ කොලෙස්ට්‍රෝම් නිසා. ඒ නිසා මව්කිරි ඉතාමත් ඉහළ පෝෂණීය අගයකින් යුක්තයි. ඔයගොල්ලන් කවුරුත් දන්නවා නේද සුදුසු උණුසුමින් යුක්ත වටිනාම දෙයක්. ඒක නිසා අපි හැමෝම දැනගන්න ඕනේ මව්කිරි දරුවට පෝෂණ ගුණයෙන් ඉහළ ඉතාමත්ම උසස් ගුණයෙන් යුක්ත ආහාරයක් බව.
හොඳයි පුතේ දුවේ, මෙතෙක් වෙලා ඔබට කතා කළ මා අම්බලංගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන පිළිබඳව ගුරු උපදේශක සජීව නානයක්කාර.
ඔබ දැනුවත් කළ මම අම්බලංගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන උපදේශිකා ඕ.පී. සිරියලතා.